සෝතාපට්ටියන් හතර පැහැදිලි වන ආකාරයේ විවිධ දේශනාවන් තවත් ඒ වගේ දේශනා කිහිපයක් අදාකට හම් ලැබෙනවා. පළවෙනි සූත්‍රය පුඤ්ඤාභිසන්ද වර්ගයේ පළවෙනි සූත්‍රය අභිසන්ද සූත්‍රය නමින් තමයි හැඳින්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩින්න අවස්ථාවකදී වදාලා චත්තාරෝමී භික්ඛවේ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාර මහණෙනි මේ පුණ්‍ය නදී පුණ්‍ය ප්‍රවාහ කුසල ප්‍රවාහ සැපේට හේතු වෙන මේ මහා පුණ්‍ය ගංගා හතරක් තියෙනවා. මොනවද? මිහිදී ආර්ය ශ්‍රාවකය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා නම් ඒක තමයි ඒ ආර්ය ශ්‍රාවකයාට දෙදෙන සැපගෙන දෙන්නා වූ පළවෙනි පුණ්‍ය ප්‍රවාහය කුසල ප්‍රවාහය. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා ධර්මයේ පිළිබඳ ධර්ම රත්නයේ පිළිබඳ අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවාද? ඒක තමයි ඒ ශ්‍රාවකයාට තිබෙන්නා වූ සැපගෙන දෙන දෙවැනි පුණ්‍ය ප්‍රවාහය කුසල ප්‍රවාහය. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා මහා සංඝ රත්නයේ පිළිබඳ අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවාද? යාරි සංඝ රත්නයේ කෙරෙහි තිබෙන්නා වූ අචල ප්‍රසාදය තමයි ඒ ශ්‍රාවකයාට තිබෙන්නා වූ සැපගෙන තුන් සැපගෙන දෙන තුන්වැනි පුණ්‍ය ප්‍රවාහයේ කුසල ප්‍රවාහය. ඒ වගේම ඒ ශ්‍රාවකයා අරියකාන්ත සීලයෙන් යුක්ත වෙනවාද? ඒක තමයි ඒ ශ්‍රාවකයාට තිබෙන්නා වූ හතරවැනි පුණ්‍ය ප්‍රවාහයේ කුසල ප්‍රවාහයේ කියන භාග්‍යතුන් වහන්සේ වදාළ දෙකට සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට සම්පූර්ණව තිබෙන මේ සෝතාපට්ඨාංග හතර කියන්නේ තුනුරුවන් පිළිබඳ තියෙන අචල ප්‍රසාදය, අර්යපන්ත සීලය කියන මේ අංග හතර ඒ ශ්‍රාවකයාට සැපගෙන දෙන පුණ්‍ය නදී නැත්නම් කුසල ප්‍රවාහ හතරක් වෙනවායි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් අනාථ පිණ්ඩික සිටි මාසාකා මහ උපාසිකාව ආදී ගිහි ශ්‍රාවකාවෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි තිබිච්ච අචල ප්‍රසාදය නිසා, ඒ වගේ මේ අයගේ තිබිච්ච පිරිසිදු සීලය නිසා ඉතින් මේ ජීවිතයේ තුළම බොහෝ කුසල් සිද්ධ කරගත්තනේ. අන්න ඒකයි සඳහන් කළේ තුනුරුවන් කෙරෙහි තිබෙන අචල ප්‍රසාදය නිසා ඒ අයගේ සිත් අකුසලයකට, අකුසලය කියන්නේ අපායගාමී අකුසලයක් කොහොමටත් කෙරෙන්නේ නැහැ, ඒ අයිතින් වඩ වඩා කුසල ධර්මයන් දියුණු කරගන්නවා තුනුරුවන් මුල් කරගෙන තියෙන අචල ප්‍රසාදය හේතුවෙන් කියන එකයි. එකයි ඒ සෝතාපට්ඨාංග හතර ඇති කර ගැනීම මේ ආර්ය ශ්‍රාවකයන්ට මහා පුණ්‍ය නදී හතරක්, පුණ්‍ය ප්‍රවාහ හතරක්, කුසල ප්‍රවාහ හතරක් ඇටියට භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඊළඟට සඳහන් වෙනවා ද්විතියාභිසන්ද සූත්‍රය නමින් ඊට සමානවම තවත් සූත්‍රයක්. ඒක වෙනස තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ සෝතාපට්ඨාංග හතර අතරින් හතරවැන්න අරියකන්ත සීලයනේ, ඒ වෙනුවට ඒ වගේම තවත් අංගයක් තියෙනවා. මොකද්ද? ත්‍යාගශීලී බවන්න. ඒ අංගය තුලක් කරලා දේශනා කරනවා මහණෙනි. පුණ්‍ය නදී, කුසල නදී හතරක් තියෙනවා සැපගෙන දෙන්නා වූ. මොනවද ඒ හතර? එහිදී ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒක තමයි ශ්‍රාවකයාට තියෙන පළමුවැනි සැපගෙන දෙන්නා වූ කුසල ප්‍රවාහය, පුණ්‍ය නදිය. ඊළඟට ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. සංඝරත්නයේ කෙරෙහි අතලක් ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒක එකක්. ඒ ශ්‍රාවකයාට තිබෙන්නා වූ සැපගෙන දෙන පුණ්‍ය නදී, පුණ්‍ය ගංගාවන්. ඒ වගේම හතරවැනි අංගයේ හැටියට වදාරනවා, ආයේ ආර්ය ශ්‍රාවකය මසුරු මලින් තොර සිටින් යුක්තව ගිහිගෙයි පාසය කරනවා. කියන්නේ ඉතින් තමන්ට දෙන්න පුළුවන් සෑම දෙයක්ම අතහැරලා දන් දෙන්න සෝදාගෙන, කියන්නේ දන් දෙන්න හැම වෙලෙම නිරන්තරයෙන් සෝදානමින් ඉල්ලන්නට සුදුස්සෙක්ව වාසය කරනවා. මෙන්න මේක හතරවැනි පුණ්‍ය නදියයි, කුසල නදියයි කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනාවේ වදාළා. එතකොට සෝතාපට්ටි අංග හතර හැටියට තුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයයි අරියකන්ද සීලය ගන්න පුළුවන්. ඊළඟට ඒ වෙනුවට ත්‍යාගශීලී බව ගන්න පුළුවන්. ඔතේ ක්‍රම දෙකටම එක හරියනවා. ඊළඟට තවත් සූත්‍රයක් සඳහන් වෙනවා, තතියාභිසන්ද සූත්‍රය නමින්. භාග්‍යතුන් වහන්සේ එහිදී වදාරනවා, මහණෙනි, සැපගෙන දෙන්නා වූ පුණ්‍ය නදී, කුසල නදී හතරක් තියෙනවා, මොනවාද? මෙහිදී ආර්ය ශ්‍රාවක බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා, ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා, ඒ වගේම මහා සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒක එකක්. ඒ ශ්‍රාවකයාට පුණ්‍ය නදී, කුසල නදී බවට පත් වෙනවා. ඒ වගේම මේ ශ්‍රාවකේ ආර්ය ශ්‍රාවකයා පඤ්ඤවා හෝති උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිග්වේදිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා කියලා සඳහන් කරන ආර්ය ශ්‍රාවකයා කලකිරීම පිණිස හේතු වෙන, මනමින් දුක් ක්ෂය කිරීම සඳහා හේතු වෙන උද්‍යත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. අන්න ඒකේ ආර්ය ශ්‍රාවකයාට සැපගෙන දෙන්නා වූ හතරවැනි පුණ්‍ය නදියයි, කුසල නදියයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එතකොට මොකද්ද මේ සඳහන් කළේ? කලකිරීම පිණිස හේතු වෙන, මනමින් දුක් ක්ෂය කිරීම සඳහා වන්නා වූ උදයත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙන. උදයත්තගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් අභාවයත් දක්නා නුවණයි. විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වෙනතු හේතුඵල වශයෙන් හේතුන් නිසා සංස්කාර ධර්ම හට ගන්න හැටිත් සංස්කාර ධර්මයන්ගේ අභාවයක් දක්නා නුවණින් යුක්ත වෙනවා. කොහොමද මේ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් අභාවයක් දකින්නේ? ඒකම තමයි සමුදේවය වශයෙන් කියන්නේ. ඒකම තමයි කොහොමද ඒක දැකිය යුත්තේ? මේ ඥානීය පිළිබඳව විසුද්ධි මාර්ගයේ විස්තර වශයෙන් සඳහන් කරනවා. සමපනස් ආකාරයකින් මේ හට ගැනීමත් අභාවයත් දකින්නට ඕනේ කියන එක. එතියන්නේ ඒක නිසා ඒක විස්තර වශයෙන් දැනගන්න ඕනේ. දැන් ඇතිවීම නැතිවීම කියුවාම සාමාන්‍යයෙන් ඕකෙන් කෙනෙක් බිඳ බිඳී යනවායි නැතිවී යනවායි කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම කිව්වාටම ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. එතියන්නේ ඒක නිසා තමයි ඒක විදර්ශනා ඥානයක් වශයෙන් ඒක ඇති වෙනකොට පැහැදිලි දැකීමක් එක්ක මේ හට ගැනීමත් බිඳියම දකින්නට ඕනේ. ඒක 50 ආකාරයෙන් විස්තර කරන්නේ කොහොමද? ස්කන්ධ පහට බෙදලා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ස්කන්ධ පහ අනුව එක එකක් විස්තර කරනවා. දැන් රූපස්කන්ධය ගත්තහම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුනොත් ඒ මහා භූත හතරෙන් හැදිච්ච අවශේෂ රූප තියෙනවා. නිපාදාය රූප වශයෙන් ගන්න 20ක් 24ක් ඒ සියල්ලම. එතකොට මහා භූත හතරයි, පාදාය රූප 24යි සියල්ල රූපස්කන්ධයයි. ඒ රූපස්කන්ධයේ හට ගැනීමේ හේතු සලකා ගන්නට ඕන. ඉතින් ඒ හේතු යන්නේ අතීත හේතු හා වර්තමාන හේතු කියන දෙආකාරයෙන් සලකන්න පුළුවන්. අතීත හේතු ගත්තහම අවිද්‍යාව, පටිච්චසමුප්පාදයේ මේ හැම ප්‍රත්‍යක් සඳහාම බලපාන මූලික හේතුවක් වෙනවනේ. එතකොට රූපස්කන්ධයේ නැවත නැවත හට ගන්නත් අවිද්‍යාව ප්‍රධාන හේතුවක් වෙනවා. ඊළඟට අවිද්‍යාව ගන්නකොට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ තණ්හාව ගන්න ඕනේ. එතකොට රූපස්කන්ධයේ හට ගැනීම සඳහා අතීත හේතුවක් වශයෙන් තණ්හාවත් විකාශ වෙනවා. ඊළඟට අන්න කර්ම. කර්මත් අතීත හේතුවක් වශයෙන් ඉදිරිපත් වෙනවා. දැන් අපේ ජීවිතවල රූපස්කන්ධේ හටගන්න පුරාණ හේතු වශයෙන් මෙන්න මේ හේතු තමයි ප්‍රධාන වශයෙන් මූලික වෙලා තියෙන්නේ. පුරාණ ජීවිතවල අවිද්‍යාව තිබිච්ච නිසා, තණ්හාව තිබිච්ච නිසා, කර්ම රැස් වෙලා තිබිච්ච නිසා තමයි අපිට මව්කුස ප්‍රතිසන්ධියක් ලැබෙනකොට රූප කලාප හටගන්න මූලික වුණේ. ඉතින් ඒ අවිද්‍යා, තණ්හා, කර්ම මුල් වෙලා ඒ හේතු සකස් වීමෙන් තමයි තාමත් මේ පැවැත්ම දිගටම යන්නේ. එතකොට දැන් මේ ජීවිතේ ඇති වෙන අවිද්‍යා, තණ්හා, කර්ම ඊළඟ ජීවිතේ රූපය හට ගැනීම සඳහා අපට හේතු. අන්න ඒකයි මේ අතීත හේතු කියලා කිව්වේ. එතකොට අතීත හේතු වශයෙන් මෙන්න මේ හේතු තුන ප්‍රධාන කොට ගන්න ඕන, අවිද්‍යා, තණ්හා, කර්ම. ඊළඟට වර්තමාන හේතු වශයෙන් ප්‍රධාන වෙන්නේ මොකක්ද? ආහාර. කබලින්කාර ආහාර. ආ, එතකොට ආහාරේ වර්තමාන හේතු වෙනවා. එතකොට මේ ඔක්කොම රූපස්කන්ධය හට ගැනීම සඳහා හේතු වෙන පත්‍යයක්. අතීත වශයෙන් තුනක් ගන්නවා, වර්තමාන වශයෙන් ආහාර හේතු ගන්නවා. එතකොට මෙන්න මේ හේතුන් නිසා රූපේ හට ගැනීම සිද්ධ වෙන ආකාරය නෝනින් දකින්නට ඕන. ඒකත් ඒ දැකීම දෙයාකාර වෙනවා. දැකීම දෙයාකාර වෙනවායි කියලා කිව්වේ අවිද්‍යා, තණ්හා, කර්මාදී හේතු වලින් කෙරෙන්නේ මේ සන්තති. සන්තති කියන්නේ පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යෑම. අපි පටිච්ච සමුප්පාදය ගැන කතා කරන්නේ. එතකොට රූපේ පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මේ අවිද්‍යා, තණ්හා, කර්මාදී හේතුන් බලපානවා. ඊළඟට රූපේ හිතියනවා ක්ෂණික හට ගැනීමකුත් තියෙනවා. පරම්පරාව වශයෙන් ඉදිරියට හට ගැනීමක් තියෙනවා. කියන්නේ දැන් දැනට අපේ සිත්වල තියෙන අවිද්‍යා, තණ්හා, කර්ම කියන හේතු තියෙන තාක්කල් අපි කැමති වුණත් අකමැති වුණත් ඉදිරියට يعني මතු ප්‍රතිසන්දියක් වෙනකොට රූප හට ගැනීමේ හේතු අපි තුල තියෙනවා. දැන් මේ මොහොතේ ක්ෂණිකව මරණයටපත් වුණත් අවිද්‍යා, තණ්හා, කර්ම සන්තානයේ තිබෙන නිසා ආගාම වල රූපයක් හට ගන්න තේමන රූපයක් හට නොගෙන පවතින්නේ අරූප සමාපatti තිබුණොත් විතරයි. නැත්නම් පිරිනිවන රහතන් වහන්සේ නමක් වෙන්න ඕන. එහෙම නැති වුණොත් මරණයටපත් වෙන අනිත් සෑම දෙනාටම මේ කියන හේතු තියෙන තාක්කල්, අවිද්‍යා, තණ්හා, කර්ම තියෙන තාක්කල් මේ මොහොතේ මරණයටපත් වුණොත් ඊළඟ ඇසිල්ලේ රූපයක් හට ගන්නවා. එතකොට ඒ හට ගැනීම මේ පරම්පරා වශයෙන් සිද්ධ වෙන හට ගැනීම. මෙතනින් මරණයේදී සියල්ල සිඳී විඳී යන්නේ නැතුව ඒ කියන්නේ මරණයටපත් වෙනකොට මේ රූපේ බිඳී යන්න පුළුවන්. නමුත් අර හේතුඵල වශයෙන් සිද්ධ වෙන මේ සන්තතියේ පැවැත්ම අවසන් වෙන්නේ නැහැ. මොකද අවිද්‍යා, තණ්හා, කර්ම හේතු තියෙන නිසා. එතකොට අන්න වගේ පරම්පරා වශයෙන් කට ගැනීමක් සිද්ධ වෙනවා. ඊළඟට ෂණික වශයෙන් රූපේ හට ගැනීමත් සලකන්නට ඕන. ඒ කියන්නේ දැන් බලන්නකෝ මේ මොකද කියන්නේ ෂණික වශයෙන් හට ගැනීමයි කියලා කියන්නේ ඔන්න හිතේ දුකක් දුම්නසක් ඇති වුණොත් එහෙම මූණ මලානික වෙලා ශරීරය අප්‍රාණික වෙලා එහෙම වෙන්න පුළුවන්. හදිසියෙ බයක් ඇති වුණොත්, ඇති ගැනීමක් ඇති වුණොත් දැන් කවුරු දවසේ ගමෙන් කෙනෙක් සඳහන් කළා මේ වගේ වෙච්ච අගද්දියා දවසක් ගෙදර පිටිපස්සේ දොරාරිනකොට බල්ලක් දොර නැහුණයි රාත්‍රියේ කවාර බලනකොට මේ පිටිපස්සේ දොර ළඟ නයෙක් ඉන්නවා වෙනේ කරගෙන මේ මෑණියන් කෑ ගහගෙන වාරි ප්‍රෙෂර් එකක් වැඩි වුණා කියලා නේ බලන්න. එතකොට අර හිතේ ඇති වෙච්ච බය නිසා මොකද වුනේ? ප්‍රෙෂර් එක වැඩි වුණා කියන්නේ සම්පූර්ණ ශරීර රූප කලාපාදිය වෙනස් තත්ත්වයකට පත් වෙනවා. කියන්නේ එතන තියෙනවා ක්ෂණික හට ගැනීම රූපේ. එතකොට සංතති වශයෙන්, පරම්පරා වශයෙන් හට ගැනීම තමයි ප්‍රතිසන්දියත් එක්ක සිද්ධ වෙලා දිගින් දිගට මේ කර්මජ රූප හැදීමෙන් ඉදිරියට යන්න තියෙන ශක්තිය ඒ සංතතියේ පැවැත්ම වශයෙන් සිද්ධ වෙන. ඊළඟට අර වගේ ක්ෂණික රූප හට ගැනීම වෙන්න පුළුවන්. ඒවා බොහෝ වෙලාවට චිත්තජ රූප වාසයෙන්, මුතුජ රූප වාසයෙන්, ආහාරජ රූප වාසයෙන් මේ වගේ වෙන්න පුළුවන්. දැන් අපි කියමුකෝ අපත්‍ය ආහාරයක් මොකක් හරි වසත් විසක් හරි ආහාරයට ගන්නොත් ක්ෂණිකව ඒක විස ශරීරගත වෙලා ඒ විසට අනුව මොකක් හරි ප්‍රතික්‍රියාවක් ශරීරය තුළ සිද්ධ වෙන්න පුළුවන්. මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ හටගන්නන රූප ක්ෂණික වශයෙන් හටගන්න ආයෝ. ඒක නිසා දරූප හට ගැනීමෙහිදී උන්ව විදිහට පරම්පරා වශයෙන් හට ගන්න පුළුවන්. අවිද්‍යා තණ්හා කර්ම හේතු කරගෙන ඊළඟට ක්ෂණිකවත් රූපේ හට ගැනීම සිද්ධ වෙනවා. දැන් හිතමු දවස් ගානක් තිස්සේ ආහාරයක් නැතුව ශාන්ත වෙලා හිටපු මිනිස්සුෙකුට මොනවා හරි ඒ මිනිස්යාට සත්‍යයක් නේ ග්ලූකෝස් ටිකක් දිය කරලා බෙව්වත් ඒ මිනිස්සෙ නැගිටින්න පුළුවන්. සේලයින් ටිකක් දුන්නත් ඒ මිනිස්සෙ නැගිට පානවත් වෙන්න පුළුවන්. අන්නේ ක්ෂණික රූපේ හට ගැනීම. ඉතින් මේ විදිහට සම්තති වශයෙන් හා ක්ෂණික වශයෙන් කියන ව්‍යාකාරයෙන් රූපේ හට ගැනීම සිද්ධ වෙනවා. ඊළඟට යෝගාචරය ආවිසින් රූප හට ගන්නා මොහොතෙහි හට ගැනීමේ ලක්ෂණය දකින්න ඕන. එතකොට පස් ආකාරයකින් මේ සමුදය කියන එක රූපේ සමුදය කියන එක දකින්න ඕන. අතීත හේතු වශයෙන් අවිද්‍යාව නිසා රූපේ හට ගන්න හැටි දකින්න ඕන. තණ්හාව නිසා රූපේ හට ගන්න හැටි දකින්න ඕන. කර්මය නිසා රූපේ හට ගන්න හැටි දකින්න ඕන. ඒකට අතීත හේතු තුනයි. වර්තමාන හේතු වශයෙන් ආහාරය නිසා රූපේ හට ගන්න හැටි දකින්න ඕන. ආහාරය නිසා රූපේ හට ගන්න හැටි ගන්නකොට චිත්තය නිසා ඍතුව නිසා රූප හට ගැනීමත් ඒකට සංග්‍රහ වෙනවා. ඊළඟට රූප හට ගන්නාශනෙහි හට ගැනීමේ ලක්ෂණය දකින්න ඕන. මෙන්න මේ විදිහට රූප හට ගන්න කියන්නේ නිරන්තරයෙන් රූපයන්ගේ හට ගැනීම දකින්න ඕන. එතකොට ආකාර පහක් තියෙනවා සමුදය දැකීම සඳහා. ඒ විදිහටම වයත් දකින්න ඕන. වය කියන්නේ අභාවයක් දකින්න ඕන. ඒ අභාවයත් පරම්පරා වශයෙන් සිද්ධ වෙන සංතතියේ අභාවය සහ ක්ෂණිකව සිද්ධ වෙන රූපේ අභාවයේ බිඳියම් කියන දෙආකාරයකම දකින්න ඕන. සංතති වශයෙන් දකින්නේ අර කියපු කාරණාම අවිද්‍යාව නැති වුණොත් මතුවට රූපයක් නැහැ කියලා අවිද්‍යාව අභාවයේ රූපය අභාවයට පත් වෙන ආකාරය දකින්න ඕන. ඊළඟට තෘෂ්ණාව නැති වුණොත් මතුවට රූපයක් හටගන්නේ නැහැ. අන්න එතකොට තෘෂ්ණාව නැත්තම් රූපයක් නැහැ කියන එක දකින්න ඕන. කර්ම ප්‍රහාණය වුණොත් මතුවට රූපයක් හටගන්න විදිහක් නැහැ කියලා කර්ම ප්‍රහාණයෙන් සිද්ධ වෙන රූපය අභාවයේ දකින්න ඕන. එතකොට ඒ විදිහට අර සංතති අභාවයේ හේතු තුනක් අභාවයට පත්වීමෙන් සිද්ධ වෙන ආකාරය දකින්න ඕන. ඊළඟට ආහාරය නැත්තම් රූපේ බිඳී යන අන්න එකක් දකින්න ඕන. ඊළඟට බිඳී යන ෂණේහි බිඳී යෑමේ ලක්ෂණය දකින්න ඕන. රූප කියලා කියන්නේ නිරන්තරයෙන් නැති වෙලා යන ධර්මය කියලා දකින්න ඕන. ඔන්න ඔය විදිහට රූපයේ සමුදය ආකාර පහකින් දකින්න ඕන. ඒ ආකාර පහට අනුව නිරෝධයක් දකින්න ඕන. සම්තිතිහා ක්ෂණික වශයෙන් සිද්ධ වෙන රූපේහි නිරෝධය. එතකොට දැන් පටිච්ච සමුප්පාදයෙන් විස්තර කරන්නේ අර සම්තති නිරෝධයයි. ඒ තුළම අපි ක්ෂණික නිරෝධය වෙන ආකාරය සලකා ගන්නට ඕන. ඉතින් ඒක නිසා මේ ඇති වෙනවා නැති වෙනවා දකින්නයි කිව්වහම ඔය දෙආකාරයෙන් දැකීම සම්පූර්ණ වෙන්නට ඕන. සන්තති වශයෙන් රූපේ හට ගැනීම පටිච්ච සමුප්පාදයට අනුව දකින්න ඕන. ඊළඟට සන්තති වශයෙන් රූපෙහි අභාවය පටිච්ච සමුප්පාදයට අනුව නිරෝධය දකින්නට ඕන. ඊළඟට රූපේ ක්ෂණික ඇතිවීමත් ක්ෂණික නැතිවීමත් දකින්නට ඕන. මේ සියල්ලෙහිම ඇතිවීමේ ලක්ෂණය සහ නැතිවීමේ ලක්ෂණය දකින්න ඕන. එතකොට රූපස්කන්ධය සම්බන්ධයෙන් සමුදය හා වය දකිනකොට ආකාර 10ක් සම්පූර්ණ වෙන්නට ඕන. ඊළඟට වේදනාස්කන්ධය ගත්තාම වේදනාස්කන්ධයත් ඒ විදිහයි. වේදනාස්කන්ධයේත් සන්තති වශයෙන් හට ගැනීම වෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන, තණ්හා මුල් කරගෙන, කර්ම මුල් කරගෙන. එතකොට වේදනා පරම්පරාව වශයෙන් අපිට මේ ජීවිතයේ සැප දුක් වේදනා අත්විඳී මුරුම් වෙන්න හේතුනේ පුරාණ ජීවිතවල අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මේ මූලික හේතුන් නිසායි. ඊළඟට ඒ හේතුන් තිබ්බත් මේ ජීවිතයේ සිද්ධ වෙන ස්පර්ශයට අනුව තමයි සැප දුක් උපේක්ෂා වේදනා හටගන්නේ. ස්පර්ශයක් නැතුව වේදනා හට ගැනීමක් නැහැ. ඒක නිසා වර්තමාන හේතුව තමයි වේදනා හටගන්න ස්පර්ශය. අතීත හේතු අවිද්‍යා තණ්හා කර්ම. වර්තමාන හේතුව ස්පර්ශය. එතකොට මෙන්න මේ හේතු සමුදායන් නිසා සංතති වශයෙන් හා ක්ෂණික වශයෙන් වේදනාවන්ගේ හට ගැනීම දකින්න. ඊළඟට වේදනාව හට ගන්නා මොහොතේ හට ගැනීමේ ලක්ෂණය දකින්න. අභාවයත් ඔය විදිහයි. අවිද්‍යා තණ්හා කර්ම භාවයට යෑමෙන් මතුවට වේදනා ස්කන්ධෙහි සිද්ධ වෙන නිරෝධය දකින්න ඕන. ඊළඟට ස්පර්ශයෙන් බිඳී යනකොට මොහොතක් මොහොතක් පාසා වේදනා බිඳී යන බව දකින්න ඕන. ඊළඟට ඒ නිරෝධ ලක්ෂණේ නැතිවීමේ ලක්ෂණේ දකින්න ඕන ඒ දෙආකාරයට. ඒ විදිහමයි සංඥාස්කන්ධයත්. සංඥාස්කන්ධයේ වෙනසක් නැහැ. සංතති වශයෙන් හට ගැනීම සිද්ධ වෙන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම දුක විතර. සංඥා හටගන්නේ ස්පර්ශය සිද්ධ වෙන මොහොතේ. ඊළඟට ඒ හට ගන්නා මොහොතේ හට ගැනීමේ ලක්ෂණය දකින්න සම්බේ පැත්තට පහ. අභාවයත් ඒ විදිහයි. අවිද්‍යා, තණ්හා, කර්ම, නිරෝධය, සංඥා නිරුද්ධ වෙනවා. ඊළඟට ස්පර්ශයේ බිඳී යනකොට ෂණික වශයෙන් සංඥා බිඳී යනවා. ඒ බිඳී යන මොහොතේ බිඳී යෑමේ නැතිවීමේ ලක්ෂණය දකින්න ඕන. අනිතර වය පැත්තට පහයි 10යි 10 වතුනක් නේද එතකොට 30යි. ඊළඟට සංස්කාරස්කන්ධේ චේතනාදී අවශේෂ චෛතසික හට ගැනීමත් ඒකත් ඒ විදිහයි. සංතති වශයෙන් හටගන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම හේතුවෙන්. ඊළඟට ක්ෂණික වශයෙන් මේ මොහොතේ ස්පර්ශය නිසා චේතනාදී සංස්කාර ධර්ම හට ගන්නවා. ඊළඟට හට ගන්නා මොහොතේ හට ගැනීමේ ලක්ෂණේ දකින්න ඕන. සමුදේ පැත්තට පහයි. ඒකම වය පැත්තට අවිද්‍යා, තණ්හා, කර්ම නැත්තම් චේතනාදී සංස්කාර ධර්මත් අභාවයට යන බව දකින්න ඕන. ඊළඟට ස්පර්ශය බිඳී යනකොට ඒ මොහොතේ හට ගන්නා චේතනාදී සංස්කාර බිඳී යන ආකාරය දකින්න ඕන. ඊළඟට ඒ බිඳී යන මොහොතේ නිරෝධ ලක්ෂණේ දකින්න ඕන. ඔක්කොම නිරුද්ධ වෙන ස්වභාවයක ධර්මයේ කියලා දකින්න ඕන. එතකොට එතනත් 10යි 40යි. ඊළඟට විඥාන ස්කන්ධයත් මේ විදිහට දකින්න ඕන. සමුදය සඳහා විඥාන ස්කන්ධය හට ගන්න මුල් වෙන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම කියන හේතු. වර්තමාන මොහොතේ නම් නාම රූප දෙක නිසා තමයි විඥානේ හටගන්නේ. හට ගන්නා මොහොතේ හට ගැනීමේ ලක්ෂණය දකින්න ඕන. ඊළඟට අභාවයේ නිරෝධය දකිනකොට අවිද්‍යා, තණ්හා, කර්ම නැත්තම් විඥානය අභාවයට යන බව දකින්න ඕන. ඊළඟට නාම රූප බිඳී යන මොහොතෙහි විඥානයත් නිරුද්ධ වෙනවායි කියලා ක්ෂණික වශයෙන් සිද්ධ වෙන නිරෝධයක් දකින්න ඕන. ඊළඟට බිඳී යන මොහොතෙහි නිරෝධ ලක්ෂණය නැතිවීමේ ලක්ෂණය දකින්න ඕන. ඔන්න ඔය විදිහට තමයි මේ සංස්කාර පිළිබඳ හට ගැනීම අභාවයත් කියන එක දැකිය යුතු වෙන්නේ. ඒ විදිහට දකිනවා නම් අන්න උද්‍යත්තගාමිනී ප්‍රඥාව කියලා කිව්වේ ඒ විදිහට සංස්කාර ධර්මයන්ගේ සමුදයත් අභාවයත් දැකීමයි. හරිද? පටිච්ච සමුප්පාදයට අනුව සංතති වශයෙන් හා ක්ෂණික වශයෙන් සිද්ධ වෙන නිස්කන්ධයන්ගේ හට ගැනීමත් විඳී යාමත් කියන එක. ආර්ය ශ්‍රාවකයා ඒ විදිහට නොනින් දකිනවා නම් මේ සංස්කාර පිළිබඳ කලකිරීම තමයි බහුල වෙන්නේ. මේ විදිහේ දර්ශනා ඥානයක් දිනු කරනවා නම් ඒක තමයි ඒ ශ්‍රාවකයාගේ හතරවැනි මහා පුණ්‍ය ප්‍රවාහය. කුසල ප්‍රවාහය වෙන්නේ. දැන් ඒක වේලාම සූත්‍රයේ සඳහන් කරනවා අනිත් කුසල් ගැන ඔක්කොම කියාගෙන ගියාගෙන ඇවිල්ලා අන්තිමට කියන්නේ මේ දර්ශනා නුවණ ගැනයි. ඒ කියන්නේ වේලාම බ්‍රහ්මදේ දීපු දාන ගැන කියනවනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුමාට නිලං සූත්‍රය මතක් කළා. සෙල්ලා අනාථපිණ්ඩික සිටුමා භාග්‍යවත් වහන්සේව හමු වෙන වෙලාවක අහනවා පිටුමනේ ඔබ තාමත් ගෙදර දන් දෙනවද කියලා. ඉතින් අට කතාවේ කියන ඔය දන් දෙනවද කියලා ඇහුවේ මේ භික්ෂුන් වහන්සේලාට දෙන දාන සම්බන්ධයෙන් නෙමෙයි, දුගී මගී යාචක ආදීන්ට දෙන දානි ගැන ඔය ඇහුවේ කියලා කියනවා. ගදර සිටුමාට එක කාලෙකදී ආර්ථික වශයෙන් යම් යම් අපහසුතා ඇති වෙච්ච කාලයක් ආවනේ. ඇයි ඉතින් සිටුමා බොහෝ පින් දහම් කරනකොට ණයගත්තු මිනිසුන් ආයේ දිවන්නේ නැහැ. සිටුමාගේ පස්සෙන් ගලවන්නේ යන්නේ නැහැ. එතකොට මොකද වුනේ? සිටුමාට ආදායම් එන මාර්ග ගොඩක් අඩු වුණා. නමුත් දන් දෙන ඒවා, පින් දහම් කරන ඒවා, ඒවයි අඩුකුත් නැහැ. ඉතින් ඒක නිසා අර මුගේ මගේ ආචක ආදීන්ට පෙර වගේ බොහොම මොකද කියන්නේ හොඳින් දන් දෙන්න අපහසු වුණා කියලා ඒ සඳහන් කරන්නේ. ඉතින් සිටුතුමා ඉඳන් කියන ඒ දන් දීම නවත්තලා නැහැ. කොහොම හරි කාඩි හොදී බති හරි මිනිසුන්ට දෙනවායි කියලා. ඉතින් ඒක භික්ෂුන්ට දීපු දානය නෙමෙයි, මේ දුගී මගී යාචක ආදීන්ට දීපු දානය ගැනයි කියන්නේ. එතුමා අනාථපිණ්ඩික නමින් ප්‍රසිද්ධ වුණෙත් ඒ නිසානේ. දුගී මගී යාචක ආදීන්ට බොහෝ දන් දීපු නිසානේ. අනාථයන්ට අසරණයන්ට දාන දීපු නිසානේ. ඉතින් ඒ දානය ගැනයි කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේදී නම් කියනවා මේ සුදුතමනේ පුරාණේ වේලාම නමින් බ්‍රාහ්මණයෙක් හිටියා. අතින් මේ බ්‍රාහ්මණයා මහා යාගයක් කළා. එතන යාගය කියලා කියන්නේ විශාල පරිත්‍යාගයක් කියන එක අතහැරීමක් දානයක් කළා. අතින් ඒ වේලාම බ්‍රාහ්මණයාට තමන්ගේ මෝපිය පරම්පරාවෙන් හිමි වෙච්ච විශාල ධනස්කන්ධයක් තිබුණා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත විශාල ධනස්කන්ධයක් තිබුණා. අතින් ඒ වේලාම බ්‍රාහ්මණයා මොකද කළේ? ඒ වගේ ආකාරයෙන් 84000 බැගින් සූදානම් කළා. රත්තරම් පාත්‍ර 84000යි, ඒ වේ අමුරම් පුරවල සමහර ඒවා රිදී පාත්‍ර 84000යි, ඒ වේ රත්තරම් පුරවල ওই විදිහට හැම එකම 84000 බැගින්. ඊළඟට අලියතුන් 84000යි, ඊළඟට වේ රන් ආවරණ ආදී දාපු ආශ්‍රය 84000යි, ඊළඟට එළදෙනු 84000යි, ඔහොම ළඟට ආබල ආබරණ පලන් ධර්ම කාන්තාව 84000. ඉතින් මොන විදිහට හැම දෙයම 84000 දෙන්නේ සූදානම් කරලා මහා දානියක් දුන්නා. ආහාර පාන ආදිය ගඟ ගලන්නවා වගේ කියලා කියන ඔය යාගයේදී. ඉතින් මේ වගේ මහා දානයක් දීන් දුන්නත් ඒ වේලාම බ්‍රාහ්මණයාගේ දානේ මහත්ඵල මහානිසංස කරන්ඩ සුදුසු ප්‍රතිග්‍රාහකයෙක් ලැබුණ නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා අඩුම ගානේ සෝවාන් වෙච්ච කෙනෙක්වත් ඒ දානේ පිළිගන්න පැමිණියේ නැහැ. මොකද ඒකට හේතුව මේ වේලාම් බ්‍රාහ්මණතුමා තුමා මේ දාන දුන්නේ අබුද්ධෝත්පාද කාලයේ. ඒක නිසා ඉතින් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා කිසි කෙනෙක් පැමිණියේ නැහැ. පැමිණෙන විදිහක් නැහැ. ළඟට පසේ බුදුරජාණන් වහන්සේ නමක්වත් ඒක දන් හැන්දක්වත් පිළිගන්න ඒ අවස්ථාවට සහභාගී වෙන්නේ නැහැ. මේ දානීය මහත්ඵල මහානිසංස වුණා කියලා කියන්නේ ඒ වේලාම් බ්‍රාහ්මණතුමාගේ අත්හැරීමේ චේතනාව මතයි කියන එක. ඉතින් තවදුරටත් සඳහන් කළා සිටුතුමනි ඔබට හිතෙන්න පුළුවන් මේ වේලාම් බ්‍රාහ්මණතුමා කියන්නේ වෙන කවුරු හරි වෙන්නේ නැති කියලා. නමුත් එසේ නොසිතිය යුතුයි. මේ දානි දෙන්නේ කවුරුවත් නෙමෙයි, තමන් වහන්සේම. ඒතර ආත්ම භාවයේදී බෝසත් ජීවිතයේදී තමන් වහන්සේම තමයි මේ මහා දානේ දුන්නේ කියලා. එහෙම සඳහන් කරලා වදාලා ඒ වේලාම බ්‍රාහ්මණතුමා දුන්නා වූ මහා දාණයට වඩා ඒක සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵල මහානිසංසදායක වෙනවා. ඉතින් අර භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සිටුතුමාට කිසි විදිහකින්වත් පසුතැවෙන්න කාරණයක් නැහැ. දුගී මගී ආචකාදී දෙකින් කාදීවදී බතු දුන්නත් මොකද සිටුතුමාගේ දම් පිළිගන්න ඕන හැටි ආර්යයන් වහන්සේලා ඉන්නවානේ. බුදුරජාණන් වහන්සේටත් ඒක ලැබෙනවානේ. ඒක නිසා සිටුතුමාට කාඩි හොදීපතිය දුන්නා. ඊට පර වඩා මහත්ඵල මහානිසංසදායක කුසලයක් කරගන්න අවස්ථාව ලැබී තියෙනවා. මොකද සෝවාන් ආර්යයන් වහන්සේ නමකට දෙන දානේ අර වේලාම් බ්‍රාහ්මණතුමාගේ 84000 දෙකින් දුන්නා මහා යාගයේ තර. කියන්නේ ඒ මහා යාගයට වඩා සෝවාන් ආර්යයන් වහන්සේක නමකට දෙන දානේ වටිනවා. ඊළඟට සුවාන් ආර්යයන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ඒක සකදාගාමි ආර්යයන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා. සකදාගාමි ආර්යයන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ඒක අනාගාමි ආර්යයන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා. ඊළඟට අනාගාමි ආර්යයන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ඒක මහරහතන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා. මහරහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානේ වටිනවා. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දානයට වඩා ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානේ වටිනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක් දෙන දානයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානේ වටිනවා. ඊළඟට ඒ දානයටත් වඩා වටිනවා සතර දිනේ වටින මහා සංඝරත්නයේ විශේෂී විහාරයක් කරවා පූජා කරනවා නම් කියලා ඔය විදිහට දානමය පින්කම් ගැන සඳහන් කළා. ඊළඟට වදාලා ඊට වඩා වටිනවා, ඒ කියන්නේ සතර දින වලින් මහා සංඝරත්නයට විහාරයක් කරවා පූජා කරනවට වඩා වටිනවා පහන් සිතින් යුක්තව බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ සරණ යනවා. එතකොට තුනුරුවන් සරණ යන්නේ අර ඔක්කොම දානමය කුසල් වලට වඩා ආනිසංසදායකයි. ඊට වඩා ආනිසංසදායකයි කියලා වදාලා තිසරණයේ පිහිටා පංචශීලයත් ආරක්ෂා කරනවා. ඊළඟට ඊටත් වඩා ආනිසංසදායකයි කියලා වදාලා තිසරණයේ පිහිටා පංචශීලයේ රකිමින් කියන්නේ ලැබෙනගෙන් කිරි ටිකක් දෝන තරම් කිරි පීරක් දෝන තරම් මොහොතක් මෛත්‍රී චිත්ත සමාධියෙන් යුක්ත වෙනවා. ඊටත් වඩා ආනිසංසදායකයි කියලා වදාලා අසුරක් ගන්න තැන සැන අන්න අනිත්‍ය සංඥාව වඩනවා. මේ ජීවිතය මේ කියන විදිහට සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් අභාවයක් දකිනවා නම් එක මොහොතක් අර සියලුම දාන සීල ආදී ඊළඟට සමත භාවනා ආදී අවශේෂ ඔක්කොම කුසල් වලට වඩා අර සංස්කාර ධර්මයන්ගේ සමුලියත් අභාවයක් දකින දර්ශනා භාවනාමය කුසලේ ආනිසංසදායකයි කියලා වදාළා. ඉතින් අන්න ඒකම තමයි මෙතනදීත් වදාගන්නේ. ඒ අංගයේ තියෙනා වුණ නැත්නම් ඒ ප්‍රඥාව තිබෙන්නා වූ ආර්ය ශ්‍රාවකයාට මේ උද්‍යත්තගාමිනී ප්‍රඥාව මහා පුණ්‍ය නදියක් මහා කුසල ප්‍රවාහයක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒක නිසා ඒක වටිනා දෙයක්. මොකද ඒකට හේතුව දැන් කල්යාණ පුතග්ජනේ මේ කියන ඥානය දියුණු කරගන්නවා කියලා කියන්නේ මේ ශ්‍රාවකයාට හේතු සම්පත් තියෙනවා නම් මරණ මංජකේ සමහරාලාවට සුවාන් ඵලයටවත් පත් වෙන්න ඒක කාරණයක් වෙන්න පුළුවන්. දැන් අවශේෂ දාන සීල සමත භාවනාදී කුසල ධර්මයන් දියුණු කර ගැනීම අවශ්‍යයි. නමුත් මාර්ගඥාන ඵලඥාන ලැබෙන්නේ අනිවාර්යෙන් මේ කියන විදිහේ හේතුන් නිසා සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් හේතුන්ගේ අභාවයෙන් සංස්කාර ධර්මයන්ගේ අභාවයක් දකින විදර්ශනා ඥානයයි. ඉතින් ඒක නිසා ඒක විශාල පුණ්‍ය නදියක් කුසල ප්‍රවාහයක් බවට පත් වෙනවා. මේ කියන විදිහේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින අනුවර පුරුදු පුහුණු කර ගැනීම. ඊළඟට වදාලා දේවපද සූත්‍රයේ නමින් චත්තාරිමානි භික්කවේ දේවානං දේවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියෝධාතානං සත්තානං පරියෝධතනාය. මහණෙනි, අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු වීම සඳහාත් ඊළඟට බැබලීමක් නැති සත්වයන්ගේ බැබලීම සඳහාත් හේතු වෙන දෙවියන්ට අයත් වූ දේවපද හතරක් තියෙනවා. මොනවද ඒ දේවපද හතර? පළවෙනි එක තමයි මිහිඳු ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒ වගේම දෙවැනි එක තමයි ධර්මරත්නයේ අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. තුන්වැනි එක ආර්ය සංඝරත්නයේ අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. හතරවැනි එක තමයි ආර්ය ශ්‍රාවකයා අරියකාන්ත සීලයෙන් යුක්ත වෙනවා. මෙන්න මේ ධර්ම හතර පිරිසිදු නොවු සත්වයන්ගේ පිරිසිදු බව සඳහා, බැබලීමක් නැති සත්වයන්ගේ බැබලීම සඳහා හේතු වෙන දෙවියන්ට අයත් වූ දේවපද හතරයි කියලා සඳහන් කරනවා. අට කතාවේ ගැන සඳහන් පැහැදිලි කරන්නේ දේවපදානීති දේවාන ඥානින දේවස්වා ඥානින අක්කන්ත පදානී කියලා. එතකොට දේවරුන්ගේ ඥානයෙන් ඥානමේ වශයෙන් ලබාපු පියවර හතරක් කියන එකයි. ඊළඟට තවදුරටත් සඳහන් කරනවා මේ කියන්නේ මේ මෙතන මේ සූත්‍රයේ දේව නමින් අදහස් කරන්නේ විසුද්ධ දේව මේ පිරිසයි කියලා. දේවරුන්වත් වර්ග කරනවනේ. දේව කියුවහම සම්මුති දේව, සම්මුතියෙන් දේවරුන් හැටියට හඳුන්වන පිරිසක් කියනවා. දැන් රජවරු ආදී සම්මුති දේව ගණී අය. දැන් අපේ පොත්පත් වලක් තියෙන පුරාණේ රජුරවන්ට කතා කරන්නේ කොහොමද? දේවයන් වහන්සේ කියන. අන්න ඒගොල්ලෝ සම්මුති දේව අය. දැන් සමහර රජවරු මේ පරිලෝක ගියන් පස්සේ ඒගොල්ලෝම දේවරුන් හැටියට සලකනවා. නින්නේරි දෙවියෝ වගේ එහෙම කියනවා. දැන් ඒගොල්ලෝ සම්මුති දේවයි. ඊළඟට උපපති දේව කියලා කියන්නේ ප්‍රතිසන්දිමය වශයෙන් ජාතුම් මහරාජික තාවතිස යාම තුසිත නිර්මාණ රති පරිණිවිත වසවර්ති ආදී කාමාවචර දිව්‍ය ලෝකවල පහළ වෙන දෙවරු උපපති දේව. උපපති මේගොල්ල දේවගතිකයි. ඊළඟට බ්‍රහ්මකායික දේවරුත් ඇතැම් තැන්වල දේව නාමයෙන් හඳුන්වනවා. ඒගොල්ලොවත් ගන්න පුළුවන් දේ උපපති දේව වශයෙන්. ඊළඟට අනිත් කොටාසය තමයි විසුද්ධි දේව කියන කිරිස. මෙතන විසුද්ධි දේව කියලා කියන්නේ සියලුම මාර්ගඵලවාදී ආර්යයන් වහන්සේලාට. ඒ අය මොකද කියන්නේ? අභ්‍යන්තරික චිත්ත පාරිශුද්ධිය නිසා උසස් තත්ත්වයට පත්ව සිටින බැවින් විසුද්ධි දේවනාමේ හඳුන්වනවා. ඉතින් මේ සූත්‍රයේ සඳහන් කරන දේවරු මේ එතනදී අදහස් කරන්නේ මේ උපත් දේව කියන එක නෙමෙයි. විසුද්ධි දේව කියන එක. එතකොට මිනිස්සුවත් ඇතුළත් වෙන එක. අවශේෂ කාමාවචර රූපාවචර අරූපාවචර ආදී මාර්ගඵලලාභී සියලුම උපත් දේවරුත් ඇතුළත්. ඉමස්මින් සූත්‍රයේ චත්තාරෝපි පලක්ඛා පොග්ගල විසුද්ධත්තේන දේවානාම ජාතානි. මේ සූත්‍රයේ සියලුම සතර ඵලයන්ටපත් වෙච්ච සෝතාපන්න ඵලස්ත, සකදාගාමි ඵලස්ත, අනාගාමි ඵලස්ත, අරහත් ඵලස්ත කියන ඵලස්ත පුද්ගලයෝ හතර දෙනා තමයි විසුද්ධි භාවයටපත් වූ අර්ථේ දේව නමින් හඳුන්වා තියෙන්නේ කියලා. මොකද කෙලසුන්ගෙන් පිරිසිදු වීම සිද්ධ වෙන්නේ මේ මාර්ගඵලයන්ටපත් වීමෙන්නේ. අන්න ඒක තමයි මෙතන විසුද්ධිය කියලා අරන් තියෙන්නේ. කෙලසුන්ගෙන් පිරිසිදු වීම. ඒ සෝවාන් ඵලයටපත් වූ උතුමන් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනයන්ගේ නිදහස් වෙලා ඒවෙන් පිරිසිදුවයි ඉන්නේ. ඊළඟට සකදාගාමි උතුමන් වහන්සේ මේ සංයෝජන තුනයි කාමරාග පටික සංයෝජන දෙක තුනී බැවින් ප්‍රමණකෙන් පිරිසිදුව සිටිනවා. ඊළඟට අනාගාමි උතුමන් වහන්සේ ඕරම් භාගීය සංයෝජන පහේම මිදිලා පිරිසිදුව සිටිනවා. රහතන් වහන්සේ සියලුම කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙලා වාසය කරනවා. අන්න ඒ පිරිසිදු බව තමයි මෙතන විසුද්ධිය කියලා කියන්නේ. කෙලසුන්ගේ මිදී ලබන්නා වූ පාරිශුද්ධිය. කෙලසුන්ගේ මිදී ලබන්නා වූ පාරිශුද්ධිය සත්වීන්ට ලබා ගන්නත් ඊළඟට බැබලීමක් නැති සත්වීන්ට බැබලීමක් ලබා ගන්නත් මෙන්න මේ කියන ධර්ම හතරේ කියන්නේ සෝතාපට්ඨියන් හතර හේතු වෙන බවයි සඳහන් කරේ. දැන් අර බෞද්ධ මේ යංකර මාතා උත්තර මාතා කියලා සඳහන් වෙනවා නේ. යක්ෂණීන් දෙන්නේ ගැන හේගොල්ලෝ යක්ෂණී නාමයෙන් හඳුන්වනාට චාතුම් මහරජිකේට අයත් මේ හීනගතික දේව කොට්ටාසයි. ඒගොල්ලෝ මට මතකයි විනිපාතික പ്രേත නාමයෙන්ුත් හඳුන්වනවා. චාතුම් මහරජික ප්‍රතිසන්දිය තිබ්බට හරියට මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න හිඟන්නවාගේ දේව ප්‍රතිසන්දියක් තිබ්බත් බොහොම මේ සැප සම්පත් අඩු අයයි. ඉතින් දවසක් එනම් එක්කෙනෙක් උත්තර මාතාද කොහෙදයි මේ බුදුරජාණන් වහන්සේ බණ කියන වෙලාවක ජේතවනාරාමී බණ කියන වෙලාවක ජේතවනාරාමී තාක්කේ අද්දර ඔය කැලිකසල කුණුගොඩවල් වල කන්න මොනවාක්වත් තියෙනවද කියලා ළමයිත් එක්ක ඔහෙයා යනවා. කොහොම යනකොට බුදුරජාණන් වහන්සේ බණ කියනවා මොනවා. බණ කියනවා ඇහිලා නතර වෙලා දැන් අර ධර්ම දේශනාවට ඇහුම් කන් දීගෙන ඉන්න මේ යක්ෂණි. ඒ ගමන අර ළමයි බඩගින්න කෑ ගහනවා. ගමන මේ අම්මා ළඟගෙන කෑ ගහන්න එපා පුතේ මේ අපි මේ බණ ටික අහලා මේ දුකින් මිදෙන්න උත්සාහ කරමු කියලා. කොහොම හරි ධර්මය අහන් ඉඳලා අර මම සෝවාන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ ඒ සෝවාන් ඵලයටපත් වෙච්ච තැන හිටම්ම එතුමියට අවසරය ලැබෙනවා ජේතවනාරාමයේ අසල වෘක්ෂ දේවතාවියක් වශයෙන් වාසය කරන්න. අතින් අට කතාවි කියන අර දරුවන්ටත් දෙමව්පියන්ගේ සම්පත් ලැබෙනවානේ. ඒක හින්දා අර මවට ලැබිච්ච දිව්‍ය සම්පත් දරුවන්ටත් දැන් හිටන් ලැබෙනයි කියලා. ඉතින් අන්න ඒ වගේ නේ අර උත්තර මාතා කැලිකසල ගොඩවල් වල ආහාර වෙමින් ගිය තැනැත්තිය සෝවාන් වෙච්ච දවසේ මොහොතේ පටන් වෘක්ෂ දේවතාවියක් හැටියට බොහොම ආනුභාව සම්පන්න ජීවිතයක් ගත කළා. අතින් දැන් එතුමිය ප්‍රතිසන්දි වාසයෙන් චාතුම් මහරජික ප්‍රතිසන්දිය ලබා තිබුණත් හේතුක ප්‍රතිසන්දියක් ලබා තිබුණත් මේ සැප සම්පත් ලබන්න අනුභවයක් තිබුණේ නැහැ සෝවාන් වෙන්නේ ඉස්සෙල්ලා. නමුත් අර සෝතාපට්ඨියංග හතර සම්පූර්ණ වෙලා සෝවාන් ඵලයට පත් වෙච්ච තැනකට එතුමියට ඊට වඩා අනුභව සම්පන්න ජීවිතයක් ගත කරන්න ලැබුණා. අතින් අර අවගේ සුපබුද්ධ උපාසකතුමා ගැනත් මේ විදිහට සඳහන් වෙනවානේ. එතුමාත් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මේ මොකද කියන්නේ කුෂ්ඨ රෝගියෙක්ව මේ හිඟමිණ යමින් ජීවත් වුණේ. මරණාසන්න කාලයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා සුවාන් ඵලයටපත් වුණා. සුවාන් ඵලයටපත් වෙලා නුඹ වේලාවකින් මරණයටපත් වෙලා මේ දෙව්ලොව පහළ වුණා. තාවතින් සිද්ද කොහෙද? ඉතින් දැන් මේ දිව්‍ය පුත්‍රය අනිත් දෙවිවරුන්ට වඩා දිව්‍යමය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩි. ඉතින් අනිත් දෙවිවරු ගිහින් ශක්‍ර දෙවියන්ට මතක් කරලා බලන්න වාරි වැඩි එනි මේ අපි මේ මෙච්චර කාලයක් කියනවා මේ දැන් මේ අලුත පහල වෙච්ච අන්නර දිව්‍ය පුත්‍රයාගේ ආයුෂ වර්ණ සැප බල මේවා හරි මේ බැබලීමක් තියෙනවා මේවෙන් බොහොම අපට වඩා ඉහළයිනේ කියලා. ඊපස්සේ ශක්‍ර දෙවියන් දැන් මතක් කළා ඒ දෙවියන් කෙරෙම මුකුත් කියන්න එපා මොකද ඒ දෙවියෝ සුළුපටු කෙනෙක් නෙමෙයි මේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඒක තමයි ඒ දෙවියන්ගේ දිව්‍යමය ආයුෂ වර්ණ සැප බල අනික් අයට වඩා වැඩි කියලා. තියන්න ඒක තමයි මෙතනදී අදහස් කළේ. යම් කිසි කෙනෙක් මේ කියන විදිහේ සෝතාපත්ති අංග ඇති කර ගන්නවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය, ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදය, ආරි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදය, ඒ වගේම අරියකාන්ත සීලය පිරිසිදු සීලය ඇති කර ගන්නවා නම් අන්න ඒ සෝතාපත්ති අංග හතර කියන්නේ සත්‍යයෙන්ට කෙලසුන්ගෙන් පිරිසිදු වීම සඳහා ඊළඟට බැබලීමක් නැති අනුභවයක් නැති සත්‍යයෙන්ට ශේෂ අනුභවයක් බැබලීමක් ඇති කිරීම සඳහා හේතු වෙනවායි කියේ. ඊළඟට ඊට සමාන සූත්‍රයක් සඳහන් වෙනවා ဒုတိය දේවපද සූත්‍රය නමින්. ඒකෙත් ඒ කාරණා හතර ගැනම තමයි තවත් විදිහට කියවෙන්නේ. ඊළඟට සඳහන් වෙනවා සභාගත සූත්‍රය නමින්. එහෙනම් මෙන්න මේ විදිහේ කාරණයක් සඳහන් වෙන්නේ භාගිතුන් වහන්සේ වදාරනවා චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ අත්තමනා දේවා සභාගතා කතෙන්ති. මහණෙනි කරුණු හතරකින් යුක්ත වූ කෙනා සම්බන්ධයෙන් දේවරු බොහොම සතුටු සිතින් එතනේ දේවරුන් හා සභාග භාවයෙන් නැත්නම් දේවරුන් හා සභාවේ සමතත්වයට පත් වුණා කියලා ඒගොල්ලෝ සතුටු සිතින් කතා කරනවා. මොනවාද ඒ කරුණු හතර? මෙහිදී ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ගැන දෙවිවරු මෙහෙම කතා වෙනවලු. දෙවිවරු අතරත් ඉන්නවානේ සෝවාන් වෙලා දෙවිලෝ පහළ වෙච්ච අය. ඒගොල්ලෝ කතා වෙනවලු දැන් අපි යම් විදිහක බුදුරජාණන් වහන්සේගේ හේතු කරගත් අචල ප්‍රසාදයේ හේතුවෙන් මනුෂ්‍ය ලෝකයෙන් චුත වෙලා දෙවිලෝ පහළ වුණාද මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාටත් අන්න ඒ වගේ අචල ප්‍රසාදයක් තියෙනවා. එයාත් ඉතින් මත්තට දෙවිවරුන් අතරට එයි කියලා ඒගොල්ලෝ කතා වෙනවා. ඒ විදිහටම ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා ගැන සෝවාන් ආදී මගඵල ලබාපු දෙවිවරු කතා වෙනවලු. ඉතින් අපි මෙන්න මේ විදිහේ ධර්ම නිසා මනුෂ්‍ය ලෝකයෙන් චුත වෙලා දෙවිලෝ පහළ වුණා. මේ ආර්ය ශ්‍රාවකයාටත් මේ කියන ධර්ම තියෙනවා. ඒ නිසා මේ ආර්ය ශ්‍රාවකියත් මරණින් මතු දෙවියන් අතර දේවි කියන එක කතා කරනවා. සීලය ගැන දේවි කියන්නේ එකයි. ඒ සභාගතා කියලා කිව්වේ ඒ දෙවරු සෝතාපට්ටි අංග හතරින් යුක්ත වන්නා වූ ශ්‍රාවකයා ගැන ඒ විදිහට කතා වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් අපි මේ සෝතාපට්ටි අංග දිනු කරගත්තු නිසා යම් විදිහකින් දෙවලුවට කැමිනියද මේ ආර්ය ශ්‍රාවකයා තුලත් මේ අංග තියෙනවා. මෙයත් මරණින් මතු දෙවියන් අතරේ කියලා කතා වෙනවා කියන එක. අනතුරුව සඳහන් වෙනවා මහා නාම සූත්‍රය. මේ මහා නාම සූත්‍රයේදී මෙන්නුතු යන කරුණ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය රටේ කපිලවස්තුවේ වැඩ වාසය කරන අවස්ථාවකදී තමයි කපිලවස්තුව සමීපේ නිග්‍රෝධාරාමෙහි වැඩ වාසය කරන අවස්ථාවකදී මහා නාම ශාක්‍යතුමා භාගිතුන් වහන්සේට පැමිණියා. පැමිණිලා භාගිතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. කිතාවතානුකෝ භන්ති උපාසකෝ හෝති. ස්වාමීනි කොපමණ කරුණකින්ද කෙනෙක් උපාසක බවට පත් වෙන්නේ කියලා. කොහොමද කෙනෙක් උපාසකෙක් වෙන්නේ? උපාසක කියලා කියන්නේ පස්සල බලන්න එපා. ඒක උපාසක කියන්නේ කියන්නේ. ඈ? තෙරුවන් සරණ ගිය කෙනාට තමයි උපාසක කියන්නේ. වචනේ අර්ථය තුනුරුවන්ට සමීප වූ කියන එක. ඒකයි උපාසක කියලා කියන්නේ. තුනුරුවන් සමීප වෙච්ච කෙනා තමයි උපාසක කියලා කියන්නේ. ඉතින් දැන් ඒක අර දෙමේ වයසට ගිය අබල දුබල වෙච්ච මේ සුදු ඇඳුමක් ඇඳගෙන ඔහේ පැත්තකට වෙලා මුල්ලකට වෙලා ඉන්න කෙනෙකුට තමයි දැන් උපාසක කියන්නේ නේ. ඉතින් නමුත් ඒක හරි මේ පැද්දලෙන් භික්ෂුන් වහන්සේ නමකට ස්වාමින් වහන්සේ කියනවා වගේ බොහොම ගරු කටයුතු වචනයක් තමයි මේ උපාසක කියන වචනේ. උපාසිකා කියන එකත් ඒකයි. තුමුරුවන්ට වඩා සමීප වෙච්ච කෙනා කියන එකයි ඒකේ අර්ථය. කෙනෙක් කොහොමද සමීප වෙන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරන යතෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිහිට කරගත්තා නම්, පිළිසරණ කරගත්තා නම් අන්න එයා. ඒ වගේම ධර්ම රත්නය පිහිට කරගත්තා නම්, පිළිසරණ කරගත්තා නම්, සංඝ රත්නය පිහිට කරගත්තා නම්, පිළිසරණ කරගත්තා නම් අන්න එයා තමයි කුණුරුවන්ට සමීප වෙච්ච කෙනා. උපාසක නාමයෙන් හඳුන්වන්න සුදුසු වෙන්නේ අන්න එයයි කියලා කියනවා. ඒ කියන්නේ තමන්ට මේ සංසාරික දුකින් මිදීම සඳහා ශාස්ත්‍රඥ වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ පිළිගත්තා නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිගත්තා නම්, භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය පිළිගත්තා නම් අන්නේ ශ්‍රාවකය සුප්පත් උපාසක හැටියට හඳුන්වන්න සුදුසුයි. ඊළඟට නැවතත් ප්‍රශ්නයක් යව කිත්තාවතානුකෝ භන්ති උපාසකෝ සීල සම්පන්නෝ හෝති. ස්වාමීනි, උපාසකේ තුනුරුවන් සරණ ගිය කෙනෙක් සීල්වත් වෙන්නේ කොහොමද කියලා. කොහොමද පාසකේ සීලවන්ත වෙන්නේ? ප්‍රාණඝාතයෙන් වළකිනවා නම්, සොරකමින් වැළකී වාසය කරනවා නම්, කාමයන්හි වරදව හැසිරීමෙන් වැළකී ඉන්නවා නම්, බොරු කීමෙන් වැළකී ඉන්නවා නම්, ඊළඟට මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකී ඉන්නවා නම් අන්න ඒ උපාසකයා සීලවන්තයි, නැත්නම් සීල සම්පන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඊළඟට උපාසකේ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්නේ කොහොමද, ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ කොහොමද කියලා නැවතත් මේ මහානාම උපාසකතුමා ප්‍රශ්නයක් ඇහුවා. කොහොමද උපාසකේ ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ? කොහොමද ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ? කොහොමද ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ? බලන්න උටක් ගාල තමන්ගේ උත්තරේ මොකක්ද කියලා. රූපාර මහත්මයාට එන අදහස මොකක්ද? සෙල්ලා කියන්නේ ශ්‍රද්ධා සම්පන්නද නැද්ද? තමන්ට හිතෙන හැටියට. අහ කොහොමද ওই මහත්මයා ශ්‍රද්ධා සම්පන්න වෙලා තියෙන්නේ? එහෙනම් මෙතන අන්නේ ඒක අපි තේරුම් ගන්න මොකද්ද මේ ශ්‍රද්ධා සම්පන්න වෙන ශ්‍රද්ධා කියන්නේ? ඈ? පිළිගන්නවා, විශ්වාස කරනවා. එතකොට මේ තුනුරුවන් පිළිබඳ මේ ශ්‍රද්ධාව නැත්නම් විශ්වාසය කුමක් මුල් කරගෙනද පිහිටා තියෙන්නේ? තමන්ට තුනුරුවන් කෙරෙහි බලවත් ප්‍රේමයක්, පිළිගැනීමක්, විශ්වාසයක්, ආදරයක්, ගෞරවයක් තියෙනවා නම් කුමක් මුල් කරගෙනද මේක ඇති වෙලා තියෙන්නේ? අන්න ඒකයි මේ අහන්නේ. මොකක් මුල් කරගෙනද ඇති වෙලා තියෙන්නේ? විශ්වාසය මොකක් මුල් කරගෙනද ඇති වෙලා තියෙන්නේ? ඔය මාතාවගේ විශ්වාසය මොකක් මුල් කරගෙනද ඇති වෙලා තියෙන්නේ? තමන්ගේ සිතද කාගේ සිතද? කාගේ අවබෝධය? අන්න හරි, අන්න අන්න මතක තියාගන්න. තේරුණාද? මේ ශ්‍රද්ධාව කිව්වහම අපේ විශ්වාසය, අපේ පිළිගැනීම, අපේ භක්තිය, හරි මොකක් හරි අපේ ආදරය, හරි ගෞරවය, හරි මේක පිළිටා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බෝධිය මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් වුණෙහි මේ පිරිවෙන් ලබාපු තැන් පටන් මේ සමතින් සත්පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පැමිණලා සත්පුරු පොහොව දවසේ සවාසනා සකලක්ලේශයන් සපරිවාර මාරයන් පරාජය කරලා සර්වඥතා ඥානෙ ලබාගෙන ස්වයංබුරු ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට වදාළ කාරණය ගැන අපේ විශ්වාසය තියෙනවා, අපේ පිළිගැනීම තියෙනවා. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ වෙන කිසි කෙනෙකුට අවබෝධ කරගන්න බැරි මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගත්තා කියන අපි විශ්වාසයේ පිහිටා තියෙනවා. ඉතින් ඒක නිසානේ අපි භාගීතුන් වහන්සේ පස්සේ යන්නේ. මොකද පස්සෙන් ගිහින් අපට ටිකක් හරි ඒ අවබෝධේ කොටසක් හරි ලබා ගන්න හැටි වෙයි කියලා ශ්‍රාවක බෝධියේ ධර්මයෙන් අපට කොටසක් ලබා ගන්න හැටි වෙයි කියන විශ්වාසයෙන් අපි මේ පස්සෙන් යන්නේ. දැන් කියන්නේ දෙවියන් වහන්සේ පස්සෙන් යන්නේ. ඒක එයාගේ ශ්‍රද්ධාවයි. එයා හිතනවා දෙවියන් වහන්සේ කවදා හරි මාව ගලවා ගනී කියලා. තේරුණා. ඒක වැරදි වෙන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ. මොකද එයාගේ විශ්වාසයේ තියෙන දෙවියන් වහන්සේ මාව ගලවා ගනී කියලා. තේරුණා. දැන් අපේ විශ්වාසයේ තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ තුළින් ස්වයංභූ ඥානයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දේශනා කළා. ඒ දේශනා කරපු ආකාරයට අපි පිළිපැද්දොත් අපටත් අපේ තරමට මේ අවබෝධය ලබාගෙන දුකින් මිදෙන්න පුළුවන්. ඒ දුකින් මිදෙන්න පුළුවන් කියන එක විශ්වාසමේ ඒ විශ්වාසය ඇති වෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ මුල් කරගෙන. ඉතින් අන්න ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. තේරෙනවා. දැන් වන්න අපේ තම තමන් ශ්‍රද්ධා සම්පන්න නම් ඒ තමන්ගේ මට්ටමේ හැටියට ඒ ශ්‍රද්ධාව ඇති වෙලා තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සවාසනාසකල ක්ලේශයන් නැසා ස්වයංභූ ඥානෙ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන එකත් පිළිගන්නවා, විශ්වාස කරනවා. ඒ නිසා තමයි අපි භාග්‍යතුන් වහන්සේ පිළිට කරගෙන පිළිසන්න කරගෙන භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් යන්නේ. අපි අපේ විශ්වාසය ඒකයි. බුදුරජාණන් වහන්සේ සියලු කුලසුන් නැසා සම්බුද්ධත්වයට පත් වුණා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ, ධර්ම රත්නයේ සරණ යන්නේ, සංඝ රත්නයේ සරණ යන්නේ. ඉතින් මොන ලෝකදී හරි වැදගත් කාරණයක් තියෙනවා. දැන් මොන තේරුණානේ අපේ ශ්‍රද්ධාව කොතනද පිහිටන්න ඕන කියලා. තේරුණාද? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ කියන අපේ ශ්‍රද්ධාව පිහිටන්න ඕන. දැන් ඕකෙදී ඒ පහුගිය කාලෙක ඇතැම් ආචාර්යවරු කොටසක් කියන්න පටන් ගත්ත මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුද්ධිය සරණ යනවා කියලා. හරිද? ධම්මං සරණං ගච්ඡාමි කියුවහම ඒකටත් මොකක්ද එකක් කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියුවහම ඒකටත් මොකක්ද මේ හරුපියක් කියනවා. ඒව අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති ඒවා ඒගොල්ලන්ට තමයි ඒක තේරෙන්නේ. ඉතින් බුද්ධිය සරණ යනවා කියුවහම කාගේ බුද්ධියද කියලා අහුවම තමන්ගේ බුද්ධිය කියනවා. ඉතින් දැන් තමන්ගේ බුද්ධිය කොහොම බුද්ධියක්ද කියලා බැලුවහම අවිද්‍යාවේ නොමිදිච්ච එක, තණ්හාවේ නොමිදිච්ච එක, ඊළඟට අවශේෂ ගැලසුන්ගේ නොමිදිච්ච එක, ඕන වෙලාවක මුලා වෙන්න පුළුවන් එක, පුතග්ජනේකගේ බුද්ධිය කියන එක මේ එකක් නේ. එතකොට තමන්ගේ බුද්ධිය සරණ කරගත්තොත් අන්තිමට මොකද වෙන්නේ? සතර අපායෙන් තමයි ජලවරේ. නෑ ඒක පුතග්ජනයාට සතර අපාය තමන්ගේ නිවස වගේ කියලා කියන්නේ. තේරෙනවද? අන්න ඒක නිසා ඕනෝකයි තියෙන්නේ. ඉතින් ඒකට හේතුව මේ මොකද කියන්නේ? මේ භාගිතුන් වහන්සේගේ බුද්ධ වචනය අනුසාරයෙන් මේක තෝරා බේරා ගන්නකොට තමන්ට වැටෙන ආකාරයෙන් ඒවා තෝරන්න ගියාම අන්තිමට තමන්ම අමාරු වෙනවා. අතේ මේ මට එහෙම ධර්ම දේශනාවක ධ්‍යාන හම්බුණා. ඒ වගේ ওই විදිහට බුද්ධිය බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුද්ධිය සරණ යනවායි කියන දේශකයන් වහන්සේ නම මේ ඒ ධර්ම දේශනාවේදී මේ සූත්‍ර වල සඳහන් වෙනවට වඩා වෙනස් විදිහේ අර්ථයක් එක වචනයකට දෙනවා. දීලා කියනවා මේ දැන් ඕක ඇහුවාම හිතයිලු පොතේ තියෙන්නේ ඕක නෙමෙයිනේ කියලා. මම මේක හොයාගත්තේ ඩික්ෂනරි 15ක් විතර බලලා කියලා කිව්වා. ඉතින් පොතේ නැති එක කොහමද ඩික්ෂනරි 15ක් බලලා හොයාගන්නේ? ඉතින් අතවසෙන් අන්න ඒකෙන් එන්නේ තමනුත් තමයි වෙටිලා. අර අහන් ඉන්න ඒවා ඉතින් යම් කිසි කෙනෙක් ඒක ඇත්තයි කියලා පිළිගත්තොත් ඒ මිනිස්සුවත් අන්තිමට අමාරු වෙටිනා ඉන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕන මෙතනදී මේ බුද්ධං අඳුම ගානේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධිය සරණ යනවා කියනනම් ඒක තමයි යුක්ති සහගතයි. ඒකට ඒක අතවසෙන් ඒකමනේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගත්තට තමන් වහන්සේගේ මේ විශිෂ්ට ප්‍රඥාවෙන් ඒකනේ අපි පිටි පිළි අරගෙන පිළිට කරගෙන වාසය කරන්නේ. අතින් විය යුත්තේ අන්නේ ඒකයි. තමන්ගේ බුද්ධිය නෙවෙයි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොදුමූලයේදී යම් ආර්ය සත්‍යයක් අවබෝධ කරගත්තාද, අන්න ඒ සම්බෝධිය තමයි අපි විශ්වාස කොටගෙන තිබෙන්නේ, විශ්වාස කොටගෙන සිටින්නේ. අන්න එහෙම තමයි ශ්‍රාවකයේ ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ. සද්ධාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුසානං බුද්ධෝ භගවාති. බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් සුගයින් අරහත්ය ස්වයම්භූ ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිසා සම්මා සම්බුද්ධේ විජ්ජාචන ධර්මයන්ගෙන් යුක්තේ සුගතේ ලෝක විදුය. ඊළඟට දමනය කළ යුතු සත්‍යයන් දැහැමින් දමනය කරන සේක, දෙමිනිසුන්ට ශාස්ත්‍රී වන සේක, බුද්ධය භගවත්ය කියලා ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය මුල් කරගෙන, සම්බෝධිය මුල් කරගෙන විශ්වාසය පිහිටුවා ගන්නවා. ඊළඟට උපාසකතුමා අහනවා, කිතාවතාපන භන්ති උපාසකෝ ඡාග සම්පන්නෝ හෝති. ස්වාමීනි කොහොමද කෙනෙක් ත්‍යාගශීලී වෙන්නේ, ඡාග සම්පන්නයේදී කියලා අහනවා. භාගතුන් වහන්සේ වදාරන මහානාම මෙහිදී පාසිකයා මසුරු මලින් තොල සිතින් යුක්තව ගිහි වාසය කරනවා. ඉන්දන් දෙන්න සෝදාගත්තක් ඇතිව ඉල්ලන්නට සුදුස්සෙක්ව ඉන්දන් දීමෙහි බෙදා හදා ගැනීමෙහි බොහොම කැමැත්තෙන් වාසය කරනවා. මෙන්න මේ පාසිකයා ඡාග සම්පන්න ත්‍යාගශීලී කියලා. ඊළඟට නැවතත් අහනවා, කිතාවතා පන භාන්ති උපාසකෝ පඤ්ඤා සම්පන්නෝ හෝති. ස්වාමීන් උපාසකේ ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද? කොහොමද උපාසකේ ප්‍රඥාවන්ත වෙන්නේ, ප්‍රඥා සම්පන්න වෙන්නේ? කොහොමද කියන්නේ ප්‍රඥා සම්පන්න වෙන්නේ? කොහොමද ප්‍රඥා සම්පන්න වෙන්නේ? ධර්මතාව කොහොමද ප්‍රඥා සම්පන්න වෙන්නේ? අන්න හරි. කොහොම හරි උත්තරේ අල්ලගත්තා. දැන් භාගතුන් වහන්සේ වදාරනවා, මහා නාම මෙහිදී උපාසකයා සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් අභාවයත් දකින අනානුවණින් යුක්තයි. එහෙම වුණොත් ඒ ශ්‍රාවකයා ප්‍රඥාවන්ත කෙනෙක්, ප්‍රඥා සම්පන්න කෙනෙක් කියලා. එතකොට ඒ කියන්නේ අර කලින් විස්තර කරපු ආකාරයට හේතුන් නිසා මේ සංස්කාර ධර්ම හට ගන්න හැටි, හේතුන්ගේ අභාවයෙන් සංස්කාර ධර්ම නිදි යන හැටි මනමින් දකින විදර්ශනානුවණින් යුක්ත වෙනවා නම් ඒ උපාසකයා ප්‍රඥා සම්පන්න කෙනෙක්. යන්නේ නිසා මේ තුනට ඉතා වැදගත් වෙන මෙන්න මේ කාරණා තුල තමක් පිහිටලා ඉන්නවාද කියලා බලන්න. මේ කියන විදිහට තුනුරුවන් සරණ ගිහිල්ලා උපාසක භාවයට පත් වෙලා ඉන්නවාද කියලා බලන්න. ඊළඟට සීල සම්පන්නව පංච සීලේ මනාකොට රකින්නවාද කියලා බලන්න. ශ්‍රද්ධා සම්පන්නව බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළි බලවත් විශ්වාසයේ ගෞරවයේ තියෙනවාද කියලා බලන්න. ඊළඟට තමන්ගේ ශක්ති පමණින් ත්‍යාගශීලී ඡාග සම්පන්න භාවය, ත්‍යාගශීලී භාවය ඇති කරගෙන ඉන්නවද කියලා බලන්න. ඊළඟට බලන්න විශේෂයෙන් මේ කියන විදිහේ ප්‍රඥාවත් දියුණු කරගෙන තිබෙනවද කියලා. ඉතින් අන්න එහෙමනම් තමන්ට තමන්ගේ උපාසක භාවය ගැන සතුටු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සදහැදි ගිහි ශ්‍රාවකයෙක් හැටියට මම ශ්‍රද්ධා සම්පන්නව, සීල සම්පන්නව, ඡාග සම්පන්නව, ප්‍රඥා සම්පන්න වාසය කරනවායි කියලා. ඉතින් අන්න ඒ ශ්‍රද්ධා, සීල, ඡාග, ප්‍රඥා එක ශ්‍රතයක් දිනු වෙච්චාම ඒ ශ්‍රාවකයට තමන් කැමති වෙනවා නම් අසුවල් සුගති විහිමි කොටියද ලැබෙන්නේ කියලා යාට ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන් සීලෙන් පිටා ඒ කරගත්තු කුසල ධර්මයන් නිසා. මෙහෙම කෙනා නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දිනු කර ගන්නා කුසල ධර්මයන් නිසා ඒ ප්‍රාර්ථනාවත් ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද ඒක හේතුව මේ ප්‍රඥාවත් එක්කාසු කරගෙන කරන නිසා. තින් අනික් ඒවා තියෙනවා. ඒක ශ්‍රද්ධාව තියෙනුනු සීලේ පිළිපිටා සිටින්නට ඕන. ඊළඟට තමන්ගේ ශක්ති බලමින් තියාගේ සීලී භාවය ඊළඟට ප්‍රඥාවත් පුරුදු පුහුණු කරන්නට ඕන. මේ කාරණා වලින් යුක්ත වන්නා වූ පාසිකතුමාගේ මෙලොව පරලොව මෙලොව සැනසීමත් නිවන සැනසීමත් උදා කරගන්නට පුළුවන් වෙනවා ඇති. ඒ නිසා මෙතෙක් වේලා මේ සෝතාපට්ටි සංයුත්තේ සඳහන් සූත්‍ර ඇසුරින් ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයක් අපි සෑම දිනකට මේ කියන ලද ශ්‍රද්ධා, සීලාදී කුසල ධර්ම තම තමන් තුළ පිහිටුවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම සඳහා හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. දහම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. ඒකනේ මෙහෙමයි, ඒක අර දැන් අපි කියමුකෝ අභිඥා බල තියෙන කෙනෙකුට නම් ඒක ඉතින් පැහැදිලිව ඒ අභිඥා බලත් පාදක කරගෙන දකින්න පුළුවන්. තේරෙනවා. සමහර කෙනෙකුට කලින් හොඳට සමත භාවනා දියුණු කරගෙන සමාධි ආලෝකේ බලවත් කරගත්තයින් පස්සේ එතකොට ඉගෙන ධ්‍යාන මට්ටමේ සමත සමාධියක් තියෙනවා. එතකොට තමන්ගේ ශරීරයේ සම්බන්ධයෙන් රූප කලාප හට ගන්න හැටි, බිඳෙන හැටි, ඊළඟට බාහිර රූප කලාප හට ගන්න හැටි, බිඳෙන හැටි එයාට දැක ගන්න පුළුවන් අර සමාධි ආලෝකයේ පාදක කරගෙන. චිත්තචෛතසික ධර්මත් එහෙමයි. ඉතින් එයාට ප්‍රඥාව තියුණා නම් වඩා පහසුවෙන් අර සමාධිය පාදක කරගෙන චිත්තචෛතසික ධර්මයන්ගේ හට ගැනීමත් බිඳීමත් දකින්න පුළුවන්. ඉතින් එහෙම හට ගැනීම බිඳීම දකින්න තරම් සමත සමාධිය බලවත් නැති ශ්‍රාවකේ එයා ශ්‍රද්ධාවියේ පිහිටා නුවණින් සලකමින් දකින්න ඕනේ. ඒක නිසා හට ගන්න මේ ධර්ම ඊළඟ මොහොතේ බිඳී යනවා. ඉතින් දැන් බලන්න අපිට මෙහෙම එකක් පුළුවන්. දැන් අපි හිතන දේවල් බලන්න, එක විනාඩියකට කී දෙයක් හිතනවද නේ? දැන් වචනයක් කතා කරනකොට බලන්න, මේ එක වචනයක් කතා කරනකොට ඒකේ අකුරු ගානක් තියෙනවා. ඒ අකුරු එකින් එකට එකින් එකට උච්චාරණ වෙනස්. එතකොට දැන් අපිට මේ කතා කරන දෙමුණ පැයක් තිස්සේ බණ ඇහුවා නම් ඒ පැය තුළ අපට වචන කීයක් ඇහිලා තියෙනවා? එතකොට ඒවා කොයි, ඒ කියන්නේ මේ හඬවල් ගණනාවක් නේ, කියන්නේ උච්චාරණ ගණනාවක් නේ. ඉතින් ඒ හැම එක උච්චාරණයක් පාසාම ශබ්ද සංඥාව, Tamanta ඇති වෙන ශබ්ද සංඥාවක් ඇතිව නැතිව යන්න ඕන නේ. දැන් අපි කියමුකෝ, දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේ කියනකොට දුයන් නැහිලා ඒක විදිලා යන්න ඕන, ඒ සංඥාව බිඳි විදිලා යන්න ඕන, දුයන් නැහිලා ඒ සංඥාව බිඳි යන්න ඕන, රයන් නැහිලා ඕන ඕන. ඉතින් එතකොට මේ හැම උච්චාරණයක් පාසාම ඇතිවීම නැතිවීම දෙක සිද්ධ වෙන්න ඕන, නැත්නම් වචනයක්වත් අපට ඇහෙන්නේ නැහැ. එතකොට මේ ශබ්ද සංඥාව මේ විදිහට ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙමින් නැති වෙමින් ජීවත් තමයි අපිට එක වචනයක් හරි ඇහෙන්නේ. තේරෙනවා. අන්න සංඥාව ඇතිව නැතිව යන එක අපිට ඒ අනුසාරයෙන් බලන්න පුළුවන්. තේරෙනවා. එතකොට එයා මේක මේ සමාධි ආලෝකයෙන් දකින්නේ නැහැ. නමුත් එයා ප්‍රඥාවෙන් දකින, නුවණින් සලකමින් ඒක දකින. අර සමත සමාධියක් බලවත් නැති කෙනෙකුට අන්න ඒකයි තියෙන්නේ. තේරෙනවා. එතකොට අපි හිතමු දැන් වේදනාව ගත්තොත් සබ්බ දුක්ඛ පේසා වේදනා වශයෙන් අපට කය මුල් කරගෙන ඇති වෙන වේදනා, ඊළඟට මානසික වේදනා සබ්බ දුක්ඛ පේසා තුනම ඒවා මොහොතක් පාසා ඇති වෙ නැති යන හැටි නුවණින් සම්මර්ෂණය කරමින් දකින්න පුළුවන්. ඊළඟට දැන් එතකොට ඔන වේදනා සංඥා චේතනාදී නේ. දැන් අපට ඔකට කියන්නේ වාඩි වෙලා ඉන්න චේතනාවක් තියෙන්න ඕන. වාඩි වෙලා ඉන්න එක වෙනස් කරන්නේ නැතිනම් චේතනාවක් පහළ වෙන්න ඕන. අපි දවස පුරාම කරන යම්තා ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒ හැම ක්‍රියාකාරකමක් තුළම ඒට ඊට අදාළ චේතනා පහළ වෙන්නේ. අන්නකින් මේ චේතනා වෙනස් වීම නිසා තමයි අපට ඇත්ත වශයෙන්ම වචනයක් හරි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඇයි? දැන් මේ කියාවු වචනේ කියලා ඊළඟට කියන්න ඕන වචනේ පහළ වෙන්න චේතනාවක් කියන්න බෑ. එතකොට අපට හැම වචනයක් කතා කරනකොටම මේ කොච්චර චේතනා ඇතිවෙමින් නැතිවෙමින් යනවාද කියන එක හිතා ගන්න පුළුවන්. ඒක ඇඟපති හාල් මෙහාට හොලවන්න ඕන චේතනා පහළ වෙන්න ඕන, ඇඟිල්ලක් උස්සන්න ඕන. එතකොට මේ සෑම තැනකදීම අපිට හිතන්න පුළුවන් නම් චේතනා සංස්කාර කොච්චර ඉක්මනට ඇති වෙලා නැති වෙලා යනවාද කියලා. ඉතින් එතකොට සංඥා වේදනා චේතනා දී සංස්කාර සිතින්තරෝ පහළ වෙන්නේ නැහැ. ඒ චෛතසික හැම එකක්ම සිතත් එක්කම හටගෙන ඒ අදාළ සිත බිඳෙනකොටම විඳියනවනේ. ඉතින් එහෙමනම් ඒ වේදනා සංඥා චේතනා ආදී එච්චර ශීඝ්‍රව ඇති වෙ නැති යනවා කියලා කියන්නේ ඒත් එක්කම පහළ වෙන සිත් හැම එකක්ම ඒසා ශීඝ්‍රේ ඇති වෙ නැති යනවා තේරෙනවා. දැන් අපිට හැම වචනයක්ම ඇහෙන්න අර අකුරක් අකුරක් පාසා පහළ වෙන සිත් බිඳි බිඳි යන්නේ. එතකොටනේ අනික් අකුරයි ඇහෙන්නේ. ආන්නේ වගේ. එතකොට ඔය වේදනා සංඥා චේතනා විඥාන ආදී ඇති වෙ නැති යනවා දකින්නාසේම රූපයක් දකින්නවා. තේරෙනවා. ඒ රූපයක් දකින්න එක ඒකත් නෝනින් සලකන්න පුළුවන් නැති මේ අත උස්සලා මෙහෙම කළා. එතකොට ඒ රූප ඇති වෙ නැති වෙ කිහෙ. දැන් මෙතන තිබිච්ච රූප නෙමෙයි මේ මෙහෙම උස්සනකොට තියෙන ආයක පහත් කරනකොට තියෙන මේ රූප නෙමෙයි. ඉතින් අපිට ඒක හොඳට සලකන්න පුළුවන් ඇවිදීමේදී. ඒක හොඳ දෙයක් කියන්නේ මේ දැන් සක්මන අපිට මේ අල්ල ගන්න පුළුවන් නම් මේ ඒකෙන් අපිට ගොඩාක් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම සලකා ගන්න පුළුවන්. මොකද ඒක පියවරක් ඉස්සර අනිත් පියවර තියන්න කොච්චර රූප කලාප වෙනස් වෙනවද, කොච්චර වේදනා සංඥා චේතනා සිත් පහළ වෙනවද, ඒක පියවරක් ඉස්සර තියන්න තේරෙනවා. ඉතින් එතකොට මේ මොකද කියන්නේ අර වගේ සමාධි ආලෝකයක් පාදක කරගෙන රූප කලාප වල ඇතිවීම නැතිවීම චිත්තචෛතසික වල ඇතිවීම නැතිවීම දකින්න බැරි ශ්‍රාවකයා සතර සතිපට්ඨාන යන නුවණින් සලකමින් තේරුම් ගන්න ඕන හේතුන් නිසා කියන්නේ අතීතාදී හේතුන් නිසා මේ ස්කන්ධ පංචකය හටගන්න හැටි, වර්තමාන හේතුන් නිසා මේ ස්කන්ධ පංචකය හටගන්න හැටි, ඊළඟට අවිද්‍යාදී හේතුන් නිසා ස්කන්ධ පංචකය නිරුද්ධ වෙන හැටි, ඊළඟට අර වර්තමාන හේතු අභාවයෙන් ස්කන්ධ පංචකේ යුද්ධ නොනොයතමින් අල්ල ගන්න. ඉතින් අපි මේ සතිපට්ඨානේ පුරුදු පුහුණු කරන්නේ ওই කියන කාරණේටම තමයි. දැන් ගණන් අපි ගමු මෙහෙම නවසීවතීකේ ගන්නවා. දැන් මේකේ ඒ ශ්‍රාවකයා නුවණින් සලකමින් බලනවා. ඔන්න එයා දකිනවා මృత ශරීරය. දැන් අපි කියමුකෝ අපිට ඔය අමසොහොන් වල දාපු මృత ශරීර දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් කොහේද කියන ඇටසැකිල්ලක් අපි දකිනවා. ඉතින් අපි සලකනවා මේ ඇටසැකිල්ලක් ආගේ හරි මස්ලේ ආහාර වලින් පිරී ගිහිල්ලා තිබිච්ච ඇටසැකිල්ලක්නේ. මේ ජීවත්ව එහාට මෙහාට ඇවිදිච්ච කෙනෙකුගේ ඇටසැකිල්ලනේ. ආ නිතරම බලනවා අයම්පික හොකා වේවන්දම්. එහෙනම් මගේ ශරීරයත් කවදා හරි මේ තත්ත්වයටපත් වෙනවා. මේ ස්වභාවය තමයි ලබන්නේ මේක ඉක්මවා ගිහින්නේ. ආනිත එතකොට එයා දකින්නේ කුමක්ද මේ රූපය භාවයට යන එකක් නෙමෙයි. මේ වගේ මේ තියෙන මස්ලේ නහර ටික දිය වෙලා ගිහිල්ලා මේ වගේ ඇටසැකිල්ලක් බවට පත් වෙන එකක්. ආන්න එතකොට එයා යම් කිසි විදිහකින් අර රූපේ අභාවය පැත්ත, වය පැත්ත තමයි සලකන්නේ. තේරෙනවද? ආන්න වගේ. ඉතින් එතකොට එයා මේ නුවණින් සලකමින් මේ එකතු කරගන්නේ මොකක්ද? ඔය කියන එක සමුදය දකින්න නැත්තම් වය දකින්න. එතකොට ඒ දෙපැත්ත තමයි එයා මේ යෝනිසෝ මනසිකාරේ එකින් එක ගලප ගන්න. ඉතින් දැන් ඒකම අනිත් පැත්තට ගන්න පුළුවන්. මේ හටගත්තු රූපයක්නේ මේ විදිහට මේ මස්ලේ දිය වෙලා ගිහිල්ලා ඇටසැකිල්ලක් බවට පත් වෙලා තියෙන්නේ. එතෙම හේතුන්ගෙන් හටගත්තු රූපේ හේතුන්ගේ අභාවයෙන් මෙන්න මේ තත්ත්වයට පත් වෙනවා. එතකොට එයා ඒක යෝනිසෝ මනසිකාරින් යා මේ රූපයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින්න. එතෙම මේ කෙනෙකුට ඕන රූපය අල්ලාගෙන හොම බලන එක පහසු වෙනවා. කෙනෙකුට වේදනා අල්ලාගෙන ඕක බලන එක පහසු වෙන්න පුළුවන්. කෙනෙකුට සංඥා ආදී අල්ලාගෙන ඕක බලන එක පහසු වෙන්න පුළුවන්. කෙනෙකුට චේතනා ආදී අල්ලාගෙන ඇතිවීම නැතිවීම බලන එක පහසු වෙන්න පුළුවන්. කෙනෙකුට තුන් පහළම සිත් අල්ලාගෙන ඇතිවීම නැතිවීම බලන එක පහසු වෙන්න පුළුවන්. ඒ ශනිකව මේ මොහොතේ ඇතිවීම නැතිවීම දකින්න ආසේම අර පටිච්ච සමුප්පාදයට අනුව පරම්පරා වශයෙන් ඇති වෙන එකක් නැති වෙන එකක් ඒකක් නෝනින් ගල්පාගෙන බලන්න. ඒ දෙකම කෙරෙන්න. එතකොට අර සමතය බලවත් නැති ශ්‍රාවකයෙකුට කරන්න තියෙන තමන්ගේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙක යොදාගෙන සතර සතිපට්ඨානෙහි පිහිටා මේ ධර්මතා දකින්න පුරුදු පුහුණු කරගෙන යන්න. දැන් පැහැදිලිද? ඒක තමයි අර විශේෂයෙන් ඉරියාපද සම්පජඤ්ඤ භාවනා දෙකේදී විස්තර කරලා කියන්නේ. දැන් සම්පජඤ්ඤ භාවනාවේදී කියනවානේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී රෝති දීයට යෑමෙහි ආපස්සට පෙරලා ඉන්නෙහිදී මනාසිහිනුවනින් කටයුතු කරන්නේ කියලා කිව්වහම එතනදී කියන යෝගාවචරය බලන්නේ කියලා තින්නේ දැනගෙන සිහිනුවණින් යනවා එනවා කිව්වහම තිරිසන් සතුනොත් දන්නවා කියනවා, යනවා එනවා නම් තමන් එහාට යනවා මෙහාට එනවා කියලා. මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි කියන. මේ කියන්නේ මොකක්ද? එතකොට බලන්න ඕන මෙතන කවුද යන්නේ, කාගේ යෑමක්ද, මේ යෑමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න ඕන. ඉතින් මේ කවුද යන්නේ කියලා බැලුවාම පරමාර්ථ වශයෙන් ගත්තාම සත්‍යයක් යනවා එනවා නෙමෙයි. සත්‍යයේ ගෑමකීමක් නෙවෙයි. විචේතනාව මුල්ලලා ඊළඟට අර චිත්ත ක්‍රියාව ආයේ ධාතු කය පුරා පැතිරී යෑමෙන් ඉදිරියට යන්න ඕන කියන චේතනාවත් එක්ක ඉදිරියට ඉදිරියට රූප කලාප හට ගැනීම සිද්ධ වෙනවා. ඇයි? චිත්තක්ෂණ 17යි මේ කර්මජ රූප පවතින්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඉදිරියට යනවායි යනවායි කියලා කියන්නේ කලින් කලින් පැවති රූප නිදී යනකොට අලුතෙන් අලුතෙන් රූප පරම්පරාවල් ඒ අනුසාරයෙන් ඉදිරියට ඉදිරියට හට ගන්නවා කියන එක. නැත්තම් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒ තුලම තමයි ජරා මරණ ආදියත් අපිට වෙන්නේ ඔය තුලමයි. ඒ වෙනස් වීම තුලම තමයි ක්‍රමයෙන් ක්‍රමේ ජරාවට විරීම සිද්ධ වෙන්නේ, මරණයට සමීප වීම සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට එතකොට එතන රූපයේ වෙනස් වීමත් සලකන්න පුළුවන්. එතකොට යෑමෙහිදී වේදනාදී වෙනස් වීමත් සලකන්න පුළුවන්. සංඥාදී වෙනස් වීමත් සලකන්න පුළුවන්. චේතනාදී වෙනස් වීමත් සලකන්න පුළුවන්. චිත්තල වෙනස් වීමත් සලකන්න පුළුවන්. තොරතුරු මේ නාම රූප දෙක නාම රූප දෙක ස්පර්ශය කියලා කියන්නේ එහෙමනේ. අපි කියමුකෝ දැන් ඕන්න අපිට මේ වට පිට තියෙන දේ පේන. හරි. මේ පේන රූප අපි හඳුනා ගන්නවානේ අන්න සංඥා. හරි. ඒක හැඩ කල වශයෙන් වන්න වශයෙන් පුද්ගලයේ වශයෙන් අපි වෙන් කරලා යමකින් යමක් වෙන් කරලා ඒක වෙන් කර ගන්න පුළුවන් වෙන සංඥාව නිසා. හරි. සංඥා මිරිගුවක් කියලා නේද? ඒකෙන් අපි මේ හඳුනා ගන්න මේවා දැන් අපි ඔන්න නිසංග මහත්මයා කියන මේ මහත්මයා කියන මන්දිර මහත්මයා කියන තේරුණා. ඉතින් අත වශයෙන් ඒක බොදුවක් වෙනවා. ඉතින් අපි මේ අර නාම රූප සම්පතියට මොකක් හරි නමක් දාගෙන දැන් අපිට ඔන්න මන්දිර මහත්මයා කියවහම මතක් වෙන්නේ නාම රූප නෙවෙයි අසවල් ස්වરૂපය ඇති පුද්ගලයා කියලා. තේරුණා. ඉතින් අත වශයෙන් පරමාර්ථයෙන් බැලුවාම ඒක එහෙම එකක් නෙවෙයි. මේක මිරිගුවක් කියලා කිව්වා. සංඥා බිරිගුවකට කුමා කළ යන්නේ ඒක නිසා. එතකොට මේ සංඥාවක් ඇති වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඇහත් රූපත් චක්කු විඥානයත් සම්බන්ධ වෙන්නේ. අනේ සම්බන්ධ කරවා දෙන ගුණයට ඒ චෛතසිකයට තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. ඒකෙන් තමයි අර ආරම්භණය මේ චක්කු විඥාණයෙන් අල්ලාගෙන අල්ලා ගැනීම වගේ එකට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ ස්පර්ශය නැමැති ගුණය. එතකොට තමයි අපිට මේ මොකද්ද මේ දැක්කේ කියන හැඳින්වීම වෙන්නේ. අහන එකත් ඒ විදිහයි. ශබ්ද සංඥාත් එහෙමයි. එතකොට මේ කියන ශබ්දය කනත් එක්ක සෝත විඥානයේ හරහා සම්බන්ධ වෙනවා. අනේ සම්බන්ධ කරවන ගුණයට කියනවා ස්පර්ශය කියලා. ඒ සම්බන්ධය ඇති වුණොත් තමයි අපිට හඳ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට වේදනාත් එහෙමයි. මේ කියන වචනේ ඒක ඉතින් ගොඩක් වෙලාවට කුපේකා වෙන්න පුළුවන් නැත්නම් සුඛ වෙන්න පුළුවන් මේ දෙකෙන් එකක් නිරෝධනා. ඉතින් ඒ වේදනාව ඇති වෙන්නේ අර සම්බන්ධය උඩ. කනත් ශබ්දය සෝත විඥානයත් සම්බන්ධ වෙනවා. එතකොට ස්පර්ශය වේදනාවටත් සංඥාවටත් පත්ති වෙනවා. ඊළඟට අහන දේ මුල් කරගෙන චේතනාදී පහළ වෙන්නත් අර සම්බන්ධයෙන් එක. අහන්න ස්පර්ශය එතකොට වේදනා සංඥා චේතනා ප්‍රතිනතම ප්‍රත්‍යය. සිතක් පහළ වෙන නම් අපි කියමුකෝ දැන් ඔන්නයි. ශබ්දේ මුල් කරගෙන ශබ්දේ දැනගන්නා සිතක් පහළ වෙන නම් කනේ තියෙන ඕන ප්‍රසාදමේ කොටස. හරි ගන්න රූපේ තන දිනනවා. එතකොට මේ එහෙන දේ හරියට අල්ල ගන්න නම් වේදනා සංඥා සංස්කාරවල සම්බන්ධය තියෙනවා. අන්න එතකොට තමයි සිතක් පහළ වෙන්නේ. නාම රූප දෙක නිසා විඥානය පහළ වෙනවා කියන්නේ. ඒක වර්තමාන හේතු වශයෙන් ගන්න. දැන් අද හස්ති පිට ගන්න මෙතෙක් කියලා තිසරණ පංචශීලයේ පිළිපදා ගෞරවයෙන් තුන්වන් වන්දනා කරලා භාවනා කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡාවෙන් ජනිත කරගත්තා කුල චේතනා සමුදාය ඒ මොහොතේම ඇති වෙනතිව ගිය බැවින් අනිත්‍යයි. අනිත්‍ය වූ පුණ්‍ය චේතනා සමුදාය ඇති නැති වීම වශයෙන් සන්තානයේ පෙළෙන බැවින් දුක්ඛයි. අනිත්‍ය වූ දුක්ඛ වූ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වශයෙන් හෙන පවත්නා දෙවින් අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ පුණ්‍ය චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක්ඛාරිය සත්‍ය උපදවන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයාරිය සත්‍යයි. දුක්ඛ සමුදය දෙකේ නොපවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදාාරිය සත්‍යයි. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ ප්‍රාන්තයෙන් හේතු වේවා වාසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථම කොටින් ලෝකේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින්ද අනුමෝදන් ලබත්වා. පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා. පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. නමින් ජන්මාන්තරගතෝ ඥාතීන්ටත් මේ පින් පෙත්තත් පත්වීමෙන් ඥාතීන් සුවපත් භාවයට පත්වෙත්වා. සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා. පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් සෑම දෙනාටම තව තවත් දාන සීල භාවනා දාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා. සිත සතන් පිනට දහමට කුසලයටම නෙළුරු වීමෙන් මෙලොව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මය හේතු ආශනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිධ්‍යතු. සුවපත් වේවා. සුඛී හෝතු. සාදු අනුමෝදා. සාදු අනුමෝදිතබ්බං. ඛමාමි. සුඛී හෝතු සබ්බ දුක්ඛා පරිච්ඡේදතු. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් ශාන්තියක් වේවා. නිර්වාණ භෝධිය පිණිස වේවා. සුවපත් වේවා. සුවපත් වේවා.